ගරු විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද විෂයන් දෙකක් අද සාකච්ඡා කරනවා. ඒකේ මම තෝරගෙන තියෙන අපේ අත්‍යවශ්‍ය සේවා කටයුතු සම්බන්ධයෙන් තියෙන රෙගුලාසි නැවත තවත් දීර්ඝ කර ගැනීම සඳහා කරුණු කාරණා ඉදිරිපත් කිරීම. මේ කටයුතු වලදී අපි නිතරම කියපු දෙයක් තමයි අපේ ඇතිවිච්ච මේ මහා සුලි කුණාටුවෙන් ඒ වගේම මේ ලෝක අර්බුදයෙන් අපේ ජන ජීවිතයට වෙන්න පුළුවන් පීඩා ඒ වගේම ඔවුන්ගේ ජන ජීවිතේ ඉදිරියට කරගෙන යෑමේදී ඇති වෙන්න පුළුවන් බාධා අපි ක්‍රමවේදයකට කර ගැනීම සඳහා තමයි මේ අත්‍යවශ්‍ය සේවා අපි වීදිමත් කිරීමට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒකේ විශේෂයෙන්ම ගත්තම ජලය, විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය සේවා, ආහාර ඒ වගේම පොදු ප්‍රවාහනය මේවා නිසියාකාරව නොකඩවා පවත්වාගෙන යා යුතුයි. මහජනතාවගේ සුභ සිද්ධිය තකා සාමාන්‍යයෙන් ආපදාවක් ඇති වුණාට පස්සේ මහ විනාශයක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ විශේෂ ක්‍රමවේදයන් යොදාගන්නේ. මේ රෙගුලාස් වලින් ඒවට ප්‍රතිපාදන ලබලා දෙනවා. ඒ අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය පරිදි කටයුතු කරන්න කිසිම අඩුපාඩුවක් නැති වෙන ඉදිරියට ගොඩක් බාධක අභියෝග හමුවේ තමයි මේවා කටයුතු සිද්ධ කරන්නේ. ඒකෙන් අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයෙක් පත් වෙනවා. ඔහුට විශේෂ බලතල ලබලා දෙනවා. හේතුව මොකද? දිස්ත්‍රික්ක ලේකම්වරුන්ගේ සිට බිම් මට්ටම ඉන්න ග්‍රාම නිලධාරී දක්වා ඒ හරහා තියෙන අනිකුත් රාජ්‍ය ව්‍යුහය, රාජ්‍ය තන්ත්‍රයෙන් එම් පීඩාවටපත් මහජනතාව වෙනුවෙන් ඒ අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබා දීම තමයි මේකේ අරමුණ වෙන්නේ. එතකොට ඒ ජන ජීවිතයට ඇති විය හැකි බලපෑම් ඒ වගේම ඔවුන්ගේ පීඩාවටපත් ජනතාව ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කිරීම තමයි අපේ අරමුණ. මේකෙන් අපි අත්‍යවශ්‍ය සේවායේ නොකඩවා නිසියාකාරව පවත්වා ගත්තේ නැත්නම් ආර්ථික වශයෙන්ම විශාල ප්‍රශ්න ගණනාවකට මුල පුරනවා. ඒවට විශේෂම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්ගෙන් ඔහු විසින් නිකුත් කරන ඒ රෙගුලාසි ඒ හැම ක්ෂේත්‍රයකටම තියෙන ප්‍රතිපාදන භාවිතා කරලා තමයි ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නේ. මේක සෑම ක්ෂේත්‍රයකම සෑම අත්‍යවශ්‍ය සේවාව එකට සම්බන්ධීකරණය කර ගැනීම ඉතාම වැදගත්. අපි කොච්චර පත්තර වලින් එහෙම නැත්නම් කඩදාසි වලින් ලිපි ලේඛන වලින් චක්‍රලේඛ වලින් මොන විදිය දේවල් අපි රෙගුලාසි හැටියට ලබලා දීලා තිබුණත් ප්‍රායෝගික වශයෙන් ඒ ගම්මාන වල ඇතිවිලා තිබිච්ච ඒ තත්ත්වය නිසියාකාරව පත් කර ගැනීම සඳහා ඒ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න අපි කටයුතු සලසා දිය යුතුයි. එතකොට මේ ප්‍රවේශයන් එහෙම නැත්නම් ප්‍රතිපාදන ඉතාමත් වැදගත්. එතකොට අපේ රජයට එහෙම නැත්නම් ආණ්ඩුවට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැත්නම් විශේෂ සැලැස්මක් තියෙනවා. හදිසි අවස්ථාවකදී උදත් අපේ විශේෂ සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම් මාලාවන් අපි එකට අරගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. එතකොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එකේ ප්‍රතිපත්ති මාලාවෙම තියෙනවා. අපේ කටයුතු කළ යුතු ආකාරයේ දූරදර්ශී නුවණින් දැක්මක් ඇතුව ඒ හැම ශ්‍රේෂ්ඨකම අපි සැලසුම් හදාගෙන අපි කටයුතු කිරීමෙන් තමයි අපි මෙතෙක්කල් මේ ඔරොත්තු දීගෙන අපි මේ රටක් හැටියට ඉදිරියට යන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න ඕනේ අපේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුණ ගැන අදහස් පළ කළ. ඒක නීතියානුකූල නැහැ, ඒක විගණනය කරන්න බැහැ. මට ලැබිච්ච තොරතුරු අනුව මම දන්නවා අපේ මුදල්කාරක කමිටුවේ සභාපති විසින්ම විගණනාධිපති වෙත කතා කරලා ඔහුගේ ඇගේ තොරතුරු අරගෙන තහවුරු කරගෙන තියෙනවා මේක නීතියානුකූල, ඒ වගේ විගණනයටත් වාජනය කරන්න පුළුවන් කියලා. විශේෂයෙන් අපේ රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මූල්‍ය කටයුතු වලදී එහෙම නැත්නම් විගණනය කටයුතු වලදී අපි විශේෂයෙන් අවධානයක් යොමු කරනවා. අපි මහජනතාවට වග කිව යුතුයි. එකතු කරන හැම සතයක්ම මුදලක්ම අපි ඒවා එකතු කරලා වගකීමෙන් වගවීමෙන් අපි මහජනයාට අපි වග වී යුතුයි කියන මතය සහ වගකීමෙන් තමයි අපි ඉන්නේ. ඒක නිසා මේ ආවට ගියාට එහෙම තොරතුරු කතා කරාට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ සම්බන්ධයෙන් අපි ඉතාමත් හොඳට කටයුතු කරලා තිනවා. ඒ වගේම තමයි දැන් මේ රණවිරුව මූලික කරගෙන මතයක් ගොඩනගන්න හදනවා. මේ රණවිරුව දඩයම් කරනවා කියලා ඔය කවුරු කතා කරත් රණවිරුව ගැන කතා කරන්න මටත් විශේෂයෙන් අයිතියක් තියෙනවා. මමත් ඒ සේවයේ අවුරුදු 36ක් කටයුතු කරපු නිසා ඒක නිසා ඔය ඉන්න අය රණවිරුව ගැන කියන්න කොහෙත්ම දැනුමක් නැහැ. අපි දන්නේ රණවිරුව ගැන විතරක් නෙමෙයි රණවිරුව කරලා දේ මහා ශ්‍රේෂ්ඨ විරෝධාර ඒ කටයුත්ත මේ රට වෙනුවෙන් ඒ අවුරුදු ගානකට කලින් ඇතිවෙච්ච කර්තව්‍යයේදී මූණ දීපු හැටි. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් හමුදාවල ඒ රණවිරුවන්ගේ වෘත්තිමභාවය උනත් ඔවුන්ගේ තියෙන හැකියාවන් වලට නිග්‍රහ කිරීම ඉතාමත් සුදුසු නැහැ. ඒ නිසා එදා විරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ රණවිරුව කියලා මොනම අපරාධයක් එහෙම නැත්නම් වංචාවක් එහෙම නැත්නම් දූෂණයක් මොනා කරත් ඒ රණවිරුවට විරුද්ධව ඒ සිවිල් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ සැකකරුවෙක් වුණත් එහෙමනම් ඒ පරීක්ෂණ කටයුතු ඒ විශ්ලේෂණය කළා ඒ රණවිරුව ගැන උසාවියට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් ඒ මුවාවෙන් අපරාධයක් කරොත් හෝ කරත් ඒ වෙනුවෙන් ඒ ඉතිහාසයේ තමා රණවිරුව කියලා සැලකිල්ලටගෙන නිදහස් කරන්නවත් එහෙම නැත්නම් ඒ පරීක්ෂණ වලින් ඉවත් කරන්නවත් අපේ ව්‍යවස්ථාවේ හෝ නීති සංග්‍රහයේ නීතියක් නැහැ. ඒක නිසා ඒකෙන් ගැලවීමක් හෝ නිදහස් වීමක් නැහැ. ඒක නිසා තමන් රණවිරුවෙක් හැටියට එහෙම නැත්නම් තමන් හමුදා සේවයේ සේවය කළා තියෙනවා නම් තමන්ට විරුද්ධව චෝදනාවක් එනවා නම් තමන් ඒවට මුහුණ දීලා ඒවට පිළිතුරු දිය යුතුයි. මමත් අමිතවරයෙක් හැටියට පාස්කු ප්‍රහාරය සම්බන්ධව මගනුත් ප්‍රශ්න කරා. මටත් එන්න කිව්වා. මමත් මේ CID එකට ගිහිල්ලා පැය 6ක් පැය 5මාරක් මගේ අවශ්‍ය මේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා මම කතා කරලා මම ඒවා ඉදිරිපත් කරලා ආවා. ඉතින් ඒක තමයි තමන්ගේ තියෙන මේ 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 පිරිසිදුභාවය. තමන් කරන ලද රාජකාරී කාලය තුලදී තමන් ඒවා නිවැරදිව අනදීම්
තමයි කාලේ තව විනාඩි 2යි ගරුණීය ජම්සුමුනි.
ඒක කටයුතු කරන එක තමයි තමන්ගේ තියෙන මේ මේ වගකීම රටක් හැටියට. නැත්නම් එහෙම දෙයක් කියනවා නම් තමන්ට විරුද්ධව එහෙම තමන් කරපු නැති දෙයකට චෝදනා කරනවා තමන්ට අයිතිය තියෙනවා අධිකරණයට යන්න ගිහිලා අධිකරණේ මේ මේ සහාය පතන්න. ඒක නිසා රාවට ගියාට කතා කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් මේ පේමන්ට් එකක් උඩට ගිහිල්ලා අට්ටාල ගහගෙන මේ කෑ ගහලා වැඩකුත් නැහැ. දැන් තොරතුරු ලැබුණ මං හිතන්නේ අට්ටාලයි ඒ ඔක්කොම ගලවගෙන යනවා කියලා. මොකද ඒක තේරෙන්නේ නැති මේකේ නිකන් කෑ ගහලා තේරුමක් නැහැ. මොකද අපි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට නීතිය පැත්තෙන් කරන පරීක්ෂණ කටයුතු වලට අපි අත ගහන්න යන්නේ නැහැ. කිසිම කෙනෙක් කිසිම මන්ත්‍රීවරයෙක් මෙතන ඉන්න මේ අපේ ඇමතිවරයෙක්වත් මන්ත්‍රීවරයෙක්වත් අත ගහන්න යන්නේ නැහැ. නිදාස ස්වාධීන වේවා කටයුතු කරන්න ඒ පරීක්ෂණ දෙපාර්තමේන්තුවලට අපි ඉඩ දීලා තියෙනවා. ඒ අනුව තමයි මේ පරීක්ෂණ වල ප්‍රතිඵල එහෙම නැත්නම් ඒ වගේ තහවුරු වෙන තොරතුරු ඒ මාධ්‍යයට නිකුත් කරනකොට ඒ කවුරුත් කලබල වෙලා තින්නේ. කලබල වෙන්න දෙයක් නැහැ. තමන් නිර්දෝෂී නම් තමන් ඒක කරලා නැත්නම් ඉදිරියේ ගිහිල්ලා ඒ පොලිසියට හරි එහෙම නැත්නම් අධිකරණයට හරි ගිහිල්ලා මේ තමන්ගේ තමන් නිර්දෝෂයි කියලා ඉදිරිපත් කිරීම කරුණ ඉදිරිපත් කිරීම තමයි තියෙන්නේ අපේ රටේ තියෙන නීතිය අනුව. ඒ අනුව අපි දැනගත යුතුයි අපි කොහෙද සිටින්නේ, අපි මොනවාද කළ යුත්තේ, අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියලා. මොකද වින්දිතයන් ඉන්නවා 278ක් මේ පාස්කු උපහාරය වගේම තමයි 500 ගණක් ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ආබාධිත වෙලා ගොඩක් කට්ටිය ජනතාව ඒ වගේම තුවාල විච්ච ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි. අපේ වගකීම රජයක් හැටියට ස්වාධීනවේ අධිකරණයෙන් කටයුතු සිද්ධ කරලා දීම, ඒවට පහසුකම් සැලසීම, ඒවට ඔවුන්ගේ නිදහසේ ස්වාධීනව ඒ කටයුතු කරලා දීමට අපේ ප්‍රවේශයක් ලබා දීම
තමයි කාලය අවසානයි නියෝජ්‍ය අමාත්‍යතුමනි.
කිරීමේ නිසා මේ ඒවත් සියල්ලම සැලකිල්ලටගෙන අද මේ තියෙන මේ විශේෂ ඒ ඒ ඒ විෂයපතේ තියෙන අත්‍යවශ්‍ය සේවාවත් ඉතාමත් වැදගත් අපේ ඉදිරි වැඩ කටයුතු වලට කියමින් ඒ රෙගුලාසි අත්‍යවශ්‍යයි. තවත් මාසයකින් දීර්ඝ කිරීම සඳහා වැදගත් වෙනව බව පවසමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුති සභාවතුතු.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සභාව එකඟද අද දින න්‍යායපත්‍රයයි විෂයාංක දෙක අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සභාව එකඟද?
අයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ 2 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමින්